ජනාධිපතිවරණය අපි දන්නවා රටේ හිටවු පාලකයා රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ප්‍රභාකරන්ට මිලියන් දෙකක් දුන්නා ඩොලර් මිලියන් දෙකක් ලංකාවේ මුදලේ මිලියන් 200කට වැඩි ප්‍රමාණයක් දෙමළ ජනතාව ඡන්දය දාන එක නවත්තා. ඒක මම බය නැතුව කියනවා. ජනාධිපති කාර්යාලයේදී බැසිල් රාජපක්ෂට තිබුණු ඔෆිස් එකේ එයයි මායි කතා කර කර ඉන්නකොට එයා මට පැවසුවා අසල්වැසි දකුණු ආසියා රටකින් ඩොලර් මිලියන දෙකක් ලැබුණා 2005 මැතිවරණයට ආධාර. ප්‍රභාකරන් කිව්වා ඡන්දය දාන එක දෙමළ ජනතාව නවත්තන්න ඕගොල්ලෝ මොනවද මට කරන උපකාර කියලා. එතකොට අපි කිව්වා ප්‍රභාකරන්ට ගන්න අවශ්‍යලා තියෙන බෝට්ටු ටික මැලේසියාවෙන් ගන්න ඩොලර් මිලියන් දෙකක් අපි දෙන්නම් කියලා. ඒ රටෙන් හම්බුණ ඩොලර් මිලියන් දෙකේ මල්ල එහෙම්ම අරගෙන ගිහිල්ලා බැසිල් රාජපක්ෂ විසින්ම ප්‍රභාකරන්ට බාර දුන්නා කියලා ඔහු මට ප්‍රකාශ කළා. පුළුවන් නම් මම දන්නවා ඒ පාලකයා එළියේ ඉන්නවා. රාජපක්ෂ මන්ත්‍රීතුමා කරුණාකරලා ආරාධනා කරන්න හිතවත් එක් ඉන්නවා නම් මම මේ කියන ඇවිල්ලා අහගන්න පොයින්ට් ඔෆ් ඕඩර් එකක් අරගෙන මට අභියෝග කරන්න පුළුවන්. 2015 මේයි 18 වෙනිදා අපිව ගෙන්නුව අර්ලියගහ මන්දිරයට මටත් දුන්න උසස් සීමාවක් යුද්ධය තාම අරහේ කෙරෙනවා. මේයි 16 වෙනිදා ගුවන්තොටුපළට ආවිල්ලා අර තාරගොඩ ඉඹ යුද්ධය අරහේ තාම ඉවර නැහැ. අවසාන සතියේ ඒ තීරේ දිහර කරා පස්සේ යුද්ධය ගෙනියන්න එතනින් එහාට ජෙනරල්ලාට වැඩක් තිබුණ නැහැ. බ්‍රිගේඩියර්ලාට වැඩක් තිබුණ නැහැ. අපි සුහන්දිර මන්ත්‍රීතුමාටත් ඒක කියනකොට hina යනවා. එතකොට ඒක අල්ලගෙන කෑ ගැහුවා ජෙනරල් රටේ හිටියේ නැහැ. ඒක හන්දේ ඒගොල්ලෝ යුද්ධ මෙහෙව්වා කියලා. ඒගොල්ලෝ යුද්ධ මෙහෙව්වේ නැහැ. ඒ සුමානෙ කරපු නිඳිත වැඩේ හින්දා තමයි අදට සුදු කොඩි ප්‍රශ්නේ වගේ ප්‍රශ්න ගැන ප්‍රශ්න සහගත තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. දැන් මේක තමයි කියන්නේ හැමදාම බලයට ආවම බලේ ඉන්න පුළුවන් කියලා හිතන්න හොඳ නැහැ. දුක් සැප නිති පෙරලේ රිය සකලෙස ලෝකේ.
සතියක් පුරාවට ශ්‍රී ලංකාවේ සිදුවුණු තොරතුරු එක තැනකට අරගෙන එන අපේ සුපුරුදු විශේෂාංගයේ සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුම අපි හැමනම් අද දවසේදීත් ආරම්භ කරන්නට සූදානමින් සිටින්නේ. සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට දැන් මේ අවස්ථාවේදී සම්බන්ධ වෙලා සිටිනවා කාලීන ප්‍රවෘත්ති පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා. සංජීව, ඔබ ආයුබෝවන් කියලා සුපුරුදු ලෙසින් අපි පිළිගන්නවා මේ විශේෂාංගයට. හොඳයි, මම මුලින්ම අවධානය යොමු කරන්නට කැමති උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු භාර අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන්. මේ ප්‍රකාශයෙන් සරත් ෆොන්සේකා මහතා කරුණුකාරණා ගණනාවක් හෙළි කරලා තිබුණා. ඒ අනුව අපිට සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය විවිධ ස්වරූපයෙන් විවිධ පාර්ශ්ව හරහා විග්‍රහ කරගන්නටත් සිදු වෙනවා. මා කැමති සංජීව, සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු පළවෙනි කතාවේදී ඔහු ඉදිරිපත් කරපු කරුණු පිළිබඳව දේශපාලනික වශයෙන් කොයි වගේ විග්‍රහයක්ද ශ්‍රී ලංකාව තුළ තියෙන්නේ, ඒ වගේම මොන වගේ මතයක්ද දරන්නේ මේ වෙනකොට කියන කාරණා සම්බන්ධව සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න කැමතියි අපි ඔබෙන්.
සරත් ෆොන්සේකා විසින් පසුගිය 10 වෙනිදා පාර්ලිමේන්තුවේදී කළ කතාව, ඔහු දෙවර පාර්ලිමේන්තු පිවිසීමෙන් පසුව සිදු කළ මංගල කතාව, එහිදී ඔහු විසින් සිදු කළ සමස්ත කතාවේ දැන් කිහිපයක් විශේෂ අවධානයට ලක් වේතු දැන් කිහිපයක් තිබෙනවා. එකක් තමයි LTT සංවිධානයේ 2005 වසරේ ජනාධිපතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ නියෝජිතයන් විසින් දන් ලබා දුන් බවට කළ ප්‍රකාශය, ඒ වගේම ජිනේවා මානව හිමිකම් සහ යුද්ධ අපරාධ පරීක්ෂණය සම්බන්ධව ඔහු කළ ප්‍රකාශය වෙන මේ කාරණා ඇතුළු මූලික තැන් කිහිපයකට විශේෂ අවධානය යොමු වෙනවා. ඒ අතර අපේ මුලින්ම යමු මේ LTT සංවිධානයේ 2005 වසරේ ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් ලබා දුන්නා කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න. මේක 2005 ජනාධිපතිවරණයෙන් ටික කාලයකට පස්සේ බොහොම උණුසුම් මාතෘකාවක් බවට පත්ලා තිබුණු කාරණාවක් තමයි. මම කැමති ඔබට මේ කාරණාව පිළිබඳ ඉතිහාසය පොඩ්ඩක් දීපත් කරන්න. මේක දේශපාලන මාතෘකාවක් ලෙස මුලින්ම වේදිකාවට අරගෙන ආවේ ශ්‍රීපති සූර්යරාජ්ජි. ඔබට මතක ඇති 2005 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරලා ඒ කැබිනට් මණ්ඩලය පත් කළාට පස්සේ ශ්‍රීපති සූර්යරාජ්ජිට කැබිනට් අමාත්‍යතුමා ලැබීම කියන කාරණාව එක්ක ලොකු කලකිරීමක් ඇති වෙලා ඔහු තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග ගැටුණු පළමු චරිතය. ශ්‍රීපති සූර්යරාජ්ජි මංගල සමරවීරද සමග එකතු වෙලා ආණ්ඩුවෙන් එළියට එනවා. ඊට පස්සේ තමයි විජේදාස රාජපක්ෂ එළියට එන්නේ. දැන් ඔය මුල්ම අවස්ථාවේ 2006 පෙබරවාරි මාසේ මුල් සතියේ එළියට ආපු ශ්‍රීපති සූර්යරාජ්ජි රට හමුවේ දිගු අනාවරණය කරමින් හිටියා. 2005 ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්දදායකින් ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීම වෙනුවෙන් LTTEට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂකයා වන මහින්ද රාජපක්ෂගේ නියෝජිතයන් විසින් ලබා දුන්නා කියන කතාව. කොහොමම උදයමින් යළි යට යමින් දිගින් දිගටම යම් යම් සංවාදයක් ඇති වෙමින් තිබුණා. පසු කාලයක ඔක එකක් අමතකම වෙලා ගිය ස්ථිතියක් බවට පත් වුණා. නැවතත් පසුගිය ජනාධිපති වෙන සමයේ මේ මාතෘකාව සාකච්ඡාවට පත් වෙමින් තිබුණා. නැවත මේ මාතෘකාව ඉන්දියට එන ප්‍රධානම කර තමයි සරත් ෆොන්සේකා පසුගිය දහවදිලා පාර්ලිමේන්තුවේ කළ කතාව. ඔහු කියන්නේ මෙන්න මෙහෙම අදහසක්. ජනාධිපති කාර්යාලයේ තියෙන බැසිල් රාජපක්ෂගේ කාර්යාලයේදී මට දවසක් බැසිල් රාජපක්ෂ මෙන්න මෙහෙම කතාවක් කිව්වා. අපිට ජනාධිපතිවරණය සඳහා වියදම් කරන්න අසල්වැසි දකුණු ආසියානු රටකින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක් ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච මුදල මෙන්න මේ විදිහට එල්ටීටීට දුන්නා කියලා තමයි බැසිල් රාජපක්ෂ සරත් ෆොන්සේකාට කිව්වයි කියලා ෆොන්සේකා පසුගිය දහවෙනිදා පාර්ලිමේන්තුවේදී කියන්නේ. ෆොන්සේකා කියන විදිහට බැසිල් රාජපක්ෂ ඔහුට කිව්වලු මේ මුදල අපි එල්ටීටීට දෙන්න තීරණය කළා උතුරේ ඡන්දය ප්‍රකාශ වීම වැළැක්වීම සඳහා කුමක්ද ඔබෙන් අපට උමනා උදව්ව කියන කාරණාව විමසුවාට පස්සේ මුහුදු කොටි සංවිධානය වෙනුවෙන් බෝට්ටුව ගේට් මැලේසියාවෙන් මෙලදී ගන්න තියෙනවා. අන්න ඒ කාරණාව සිද්ධ කර ගැනීම තමයි එල්ටීටී අවශ්‍යතාවය කියලා එල්ටීටී නායක ප්‍රභාකරන් කිව්වලු. එන්න ඒ මිලදී ගැනීම වෙනුවෙන් අර ඇමරිකානු ඩොලර් මිලියන 2 එල්ටීටීට ලබා දුන්නාය කියන කාරණාව තමයි ඔහු විසින් ප්‍රකාශ කළේ. එහෙම දුන්නයි කියලා බැසිල් රාජපක්ෂ තමන්ට කිව්ව බව තමයි සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී කියන්නේ. එහෙම නැතුව මම මේ සල්ලි දෙනවා දැක්ක හරි නැතිනම් මා එක්ක ගිහිල්ලා තමයි සල්ලි දුන්නේ හරි එහෙම සල්ලි ලැබුණා කියලා එල්ටීටී අත්තරමකටපත් කෙනෙක් මා එක්ක කිව්ව හරි එහෙම කතාවක් නෙවෙයි සරත් ෆොන්සේකා කියන්නේ. බැසිල් රාජපක්ෂ තමන්ට මේ විදිහට ප්‍රකාශ කළ බව තමයි අදහස ඔහු පළ කළා. මේ ප්‍රකාශයෙන් පැකිහිපකට පසුව බහුදාම දහවල් කාලයේදී බැසිල් රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරනවා මේවරේ මාර්ගෙන් මේ දේශ සහගත ප්‍රකාශයක්. ඒ වගේම මෙය 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති දුරයට පත් කිරීම වෙනුවෙන් සංවේ භාවිත කළ ජනතාවගේ ජනතා පරමාධිපත්‍යයට කළ විග්‍රහයක් විදිහට තමයි ඔහුගේ නීතිඥ විසින් මේ කාරණාව පැහැදිලි කරලා තිබුණේ. මේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට තම සේවාදායක බැසිල් රාජපක්ෂ සූදානම් බවයි නීතිඥ සුසන්ත සේනාධීර විසින් ඉදිරිපත් කළ මේ නිවේදනය සඳහන් වෙලා තිබුණේ. ඒ වගේම සරත් ෆොන්සේකා දිගු පැහැදිලි කිරීමක් කළා යුද්ධය අවසන් අදියර පිළිබඳව. මේ වන විටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 31 වන සතිවාරයේ ජිනීවා නුවර පැවැත්වෙමින් තියෙන වෙලාව සරත් ෆොන්සේකා යළි සුදු පොඩි කතාව අරගෙන එනවා. ඔහු කියනවා මම සුදු පොඩි කතාව කිව්වා, ඒක කිව්වා කියලා මේගොල්ලෝ මාව හිරේ දැම්මා. හැබැයි යුද්ධය අවසන් වෙලාවේ මගේ අණ පිළිපැදීමෙන් තොරව යම් කිසි කණ්ඩායමක් විසින් වැරදි වැඩ කරලා තියෙනවා, ඒ වැරදි වැඩ කරපු අයට අනිවාර්යෙන්ම දඬුවම් නිමිති කියන කාරණාව සරත් ෆොන්සේකා පැහැදිලි කළේ. ශ්‍රී ලංකා හමුදාවේ කීර්ති නාමය රැක ගැනීම වෙනුවෙන්, රටේ කීර්ති නාමය රැක ගැනීම වෙනුවෙන් අනිවාර්යෙන්ම යුද්ධයේ අවසානයේ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕමනයි කියන කාරණාව යුද්ධයට අනදුන්න හමුදාපතිවරයා විදිහට තමන් කියනවා කියලා තමයි සරත් ෆොන්සේකා කිව්වේ. සරත් ෆොන්සේකා ඒ කරන පැහැදිලි කිරීමේ රටේ ගුවන් හමුදාවක්, නාවික හමුදාවක්, පොලිසියක් එහෙම තිබුණු තත්ත්වයක් වත් ඔහු විසින් කතා කළේ නැහැ. ඔහු පැහැදිලි කරන තමන් විසින් තනිව මෙහෙවන ලද යුද්ධයක් පිළිබඳව තමයි පාර්ලිමේන්තුවේ කතා කළේ. සරත් ෆොන්සේකාගේ කතාවේ වැදගත්ම තැන විදිහට ගන්නේ හිටපු හමුදාපතිවරයා විසින් යුද්ධයේ අවසන් මොහොත මෙහෙවන ලද පාබල් හමුදාවට නායකත්වය ලබා දුන්න හිටපු හමුදාපතිවරයා කළ ප්‍රකාශය මේ රටේ සිද්ධ වුණු යුද්ධයේ පිළිබඳ අනිවාර්යෙන්ම ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු වී තිබී ඒ සඳහා ලංකාව සහය ලබා දුන්නේ කියන කාරණාව ඔහු විනාඩි 7-8ක් සාම පුළුල් පැහැදිලිමක් විදිහට සිද්ධ කරන් ලැබුවා. ඊට අමතරව ඔහුගේ කතාවේ සමස්තයක් විදිහට අපේ දුටුවේ ඔහුට සිද්ධ වෙච්ච අසාධාරණකම්, ඔහු යුදාධිකරණයට ඉදිරිපත් කරපු විදිය, දඬුවම් කරපු විදිය, පසුගිය 2010 ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළයි කියන ඔහුගේ සුපුරුදු චෝදනාව, මෙන්න මේ කාරණා සියල්ල පිළිබඳව ඔහු කතා කළා. ඒ අතර තමන්ට සිද්ධ වෙච්ච අසාධාරණකමකින් පසුව අසාධාරණයේ කළ කණ්ඩායම සහ පුද්ගලයින් පරාජයට පත් වෙලා අද තමන්ට ජයග්‍රහණයක් ලැබුණු කෙනෙක්ට දැනෙන ඔබ සහජ ආඩම්බරය සහ අභිමානය සමගයි ඔහු කතා කරන බවක් අපට දැනුනේ. පාර්ලිමේන්තුවේ ඔහුගේ කතාවට ලොකු සහයෝගයක් හෝ ලොකු විරෝධයක් අපට දකින්න හැකියාවක් ලැබුණේ නැහැ. හේතුව ඒ මොහොතේ සභාගය වී සිටි ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ඉතාම සීමිත පිරිසක් පමණයි. කෙසේ වෙතත් ඒක ලංකාවේ පසුගිය සතිය තුළ ආන්දෝලනාත්මක දේශපාලනික සංසිද්ධිය විදිහට තමයි අපට හඳුනා ගන්න ලැබෙන්නේ.
සංජීව, දැන් ওই කතාවත් එක්ක මේ අතුරු කතාවක් විදියට අපේ මතකයට එනවා මේ ඔය චෝදනාවලින් බහුතරයකට වගකිවන්නට ඕනේ කියලා සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොයි වගේ මතකෙද ඉන්නේ කියන කාරණාව සම්බන්ධව. දැන් ඇත්තටම මේ ඔය කතාව විතරක් නෙමෙයි, බොහෝ අවස්ථාවන්වලදී වංචා දූෂණ පිළිබඳව කතා බහ කරද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් එවකට පැවති ආණ්ඩු පක්ෂයට අරගැනීමේ ක්‍රියාවලීන් වලදී ජාත්‍යන්තර ගනුදෙනු පිළිබඳව කතා බහ කරද්දී මානව හිමිකම් පිළිබඳව කතා බහ කරද්දී හිටපු ජනාධිපතිවරයාට විවිධාකාරයේ චෝදනා නගිනවා පාර්ලිමේන්තුව තුළ. හිටපු ජනාධිපතිවරයා මොකක්ද මේ සම්බන්ධව දරන ප්‍රතිපත්තිය සහ ඔහු අනුගමනය කරන ක්‍රියාපිළිවෙත? ඔහුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහුට ප්‍රසිද්ධියේ යම් කිසිවූ ප්‍රකාශයක් කළ හැකි පාර්ලිමේන්තුවේදී. නමුත් ඔහු එය සිදු කරන්නෙත් නැහැ. ඒකට ඔහුගේ මොකක්ද මේ වෙනකොට පවතින ක්‍රියාදාමය සහ ක්‍රියාකලාපය? අපි කැමතියි දැනගන්න. ඔබට වාර්තාවන තොරතුරු තියෙනවද ඒ සම්බන්ධව?
ඔහු පාර්ලිමේන්තුවේදී මේ ගැන වැඩි කතා කළා නැහැ. හේතුව ඔහු පාර්ලිමේන්තු සතිවාරවලට සහභාගී වන්නේ ඉතර දෙවියනේ සහභාගීත්වයක් ලබා දෙන බවක් අපි දකින්නේ නැහැ. ඒකට එක්තරා හේතුකුත් සමහර විට මේ දීපු පැහැදිලි කිරීමක් විදිහට සිද්ධ වෙන දේශපාලන සිද්ධි ගැන අවස්ථා කිහිපයකදී පමණයි ඔහු කතා කළේ. ඒ කතා කරන බොහෝ අවස්ථාවලදී දැන් තපු ජනාධිපතිවරයා විදිහට ඔහු සතු පෞරුෂයට හානිදායක වන සත්‍යයන් පාර්ලිමේන්තු සභාගබතුල දිගින් දිගටම නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ බොහෝ අවස්ථාවලදී විපක්ෂයේ දෝෂා කරමින් අර සාමාන්‍ය කතිකයකට කරන බාධාව දිගින් දිගටම සිද්ධ වෙන්න පටන් ගත්තා. බොහෝ විට දේශපාලන විචාරකින් හඳුනාගත්ත කාරණාවක් තමයි මේක හිටපු ජනාධිපතිවරයාට හිමි දේශපාලන පෞරුෂයට යම් හානියක් නිසා සමහර විටක බොහොම ලාබාල මන්ත්‍රීවරයෙක් පවා ඍජුව සනා කරන බාධාව ඒ දේශපාලන පෞරුෂයට බාධාවක් නැතිනම් හානියක් වේවි කියන කාරණාව දේශපාලන විචාරකින් විසින් පෙන්වා දෙමින් තිබුණා. සමහරු හිතනවා ඒ නිසා පාර්ලිමේන්තුවේදී වැඩිය හිටපු ජනාධිපතිවරයා කතා පවත්වන්න යන්නේ නැහැ කියලා. ඔහු බොහෝ විට පාර්ලිමේන්තුවේ සභාගෙන් පිටදී තමයි සෑම දේශපාලන කාරණාවකටම වැඩිපුරම ප්‍රතිචාර දැක්වේ. සරත් ෆොන්සේකාගේ කතාව ගැන නම් තාම ඔහුගේ ප්‍රතිචාරයක් අපට දකින්න ලැබුණේ නැහැ. යම් තැනකදී ඔහු මේ සම්බන්ධව මාධ්‍ය විශ්ලේෂණ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාරයක් දක්වාවි කියලා අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ඒක මම කැමති දැනගන්න මේ ශ්‍රී ලංකාවේ දෙමළ පක්ෂ මේ සම්බන්ධව දරන්නා වූ මතය. දැන් මේක විශාල අවධානයට ලක් වුණු කාරණාවක් හිටපු හමුදාපතිවරයා මේ ප්‍රකාශය කරන්නේ. දෙමළ පක්ෂවල මතය මොකක්ද? මොකද අපි දකිනවා ජාත්‍යන්තරව විවිධ පාර්ශ්වවලින් පෙනී සිටින දෙමළ මාධ්‍ය මේ සම්බන්ධව කඩිගුළු ඇවිස්සුනාසේ ඉතාමත්ම යහුසුලුව යම් යම් ප්‍රකාශනිකුත් කරමින් පුවත් පළ කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ දෙමළ පක්ෂ මේ සම්බන්ධව මොන වගේ අදහසකද ඉන්නේ?
මේ වගේ අතිරේක වාසි සහගත අනපේක්ෂිත වාසිදායක මොහොතකදී නිහඬව සිටීමේ වාසිය තමයි ඔවුන් ලබාගන්නේ අපිට පේන විදිහට. එකම එක තැනකදී මම දැක්ක සරත් ෆොන්සේකාගේ කතාව කරමින් ඉන්න වෙලාවේ ඔහු කියනවා මේ අන්තිම වෙලාවේ මං රටේ හිටියේ නැහැ කියලා මේගොල්ලෝ කියනවා. ඒ වෙලාවේ මේ ජෙනරල්ලට බ්‍රිගේඩියර්ස්ලට කරන්න යුද්ධයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මම ඒක නිසා තමයි රටෙන් එළිය හිටියේ. ඔන්න ඕක කියනකොට අන්න සුමන්තිරණ මාත්‍රීතුමාටත් හිනා යනවා කියන කතාවක් එහෙම කිව්වා. ඒ කියන්නේ ඒ මොහොතේ සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සභාගෙවේ හිටියා කියන කාරණාව එතනදී තහවුරු වෙනවා. දැන් ඔවුන්ට මේ ගැන පැහැදිලි කිරීමක් ඇති. නමුත් ඒක ඔවුන් තාම හදවතේ තියාගෙන අවශ්‍ය තැනකදී පාවිච්චි කරන්න බලාපොරොත්තු ඉන්නා වෙන්න පුළුවන්. ඔවුන්ට ඒක අන්න ප්‍රේක්ෂිත වාසියක් දෙලොකි. යුද්ධ තියෙන වෙලාවේ සරත් ෆොන්සේකා හමුදාපතිවරයා මේ ගැන දරන ලද මතේ තාම පෞද්ගලිකව මට අත්දැකීම් තියෙනවා. ඔහු සමග ලංකාව සිද්ධ වෙච්ච ප්‍රසිද්ධ සම්මුඛ සාකච්ඡා හතරයි සිද්ධ වුණේ. ඒ සම්මුඛ සාකච්ඡා හතර මෙහෙවි මන්ත්‍රි ඔහු එදා පැහැදිලි කළා. එක තැනකදී ඔහු පැහැදිලි කළ මතයක් ගැන ලොකු විවාදයක් ඇති වුණා දෙලොච්චි. ඔහුට ඒක එකතකින් කියවුණා වෙනවත් මේක දෙමළ මිනිස්සු දෛත්‍ය රටක් නෙවෙයි කියලා ඔහු එක තැනකදී කියනවා. මේක පාර්ලිමේන්තුවේදී ද්‍රවිඩ ජාතික සංගහනය තාම සම්බන්ධ බරපතල විවේචනයක් සිද්ධ කළ අදහසක්. එදා යුද්ධ තියෙන වෙලාවේ මහින්ද රාජපක්ෂ බොහොම ඉහළින් අගේ කරමින් ගෝඨාභය රාජපක්ෂ බොහොම ඉහළින් අගේ කරමින් යුද්ධයේ ජයග්‍රහණය පිළිබඳ අභිමානයෙන් රටට ලෝකෙට කතා කරපු සරපෝල්තක එකතන ගැසුවා මේක දෙමළ මිනිසුන් දෛත්‍ය රටක් නෙවෙයි මේක සිංහලයන්ගේ රට කියලා. රටක හමුදාපතිවරයෙක් එක ජනවර්ගයක් වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ ලෝකේ රටක කලාතුරකින් නෙමෙයි අහම්බෙන්වත් සිද්ධ වෙන්නේ නැති අවස්ථාවක්. එහෙම මතයක් නියෝජනය කරපු සරත් ෆොන්සේකා අද ත්‍රිවිධ ජාතික සංගහනයේ ඉල්ලා සිටින ගිනීවා යුද අපරාධ මානව හිමිකම් පරීක්ෂණය කළ යුතුයි කියන තැනටම ඔහු දේශපාලන වශයෙන් අලුත් මතයක් දරනවා. මේක ත්‍රිවිධ ජාතික සංගහනයේ මහත් අමන්දානන්දයට පත් වෙන්න දේශපාලනික හේතුවක්. ඔවුන් අත්පු කුඩි ගහන්න මේ ගැන ප්‍රතිචාර දක්වන්න ඒ තරම් කලබල වෙන එකක් නෑ. අවශ්‍ය තැන දේවල් මේ අපේ භාවිත කරයි කියලා තමයි අපිට මෙහි දේශපාලන යටිපෙළ විග්‍රහ කරගන්නකොට පැහැදිලි කරගන්න තියෙන්නේ.
ඊළඟට ශ්‍රී ලංකාවේ දේශපාලනිකව සහ සමාජීයව විශේෂ අවධානයට ලක් වුණු සිදුවීම තමයි වත්මන් ආණ්ඩුව බදු සංශෝධනයකට යාමට දරන උත්සාහය පිළිබඳව මේ සම්බන්ධව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී යම් පැහැදිලි කිරීමකුත් සිදු කරන ලැබුවා. අපි කැමති මේ සම්බන්ධව විවිධ දේශපාලනිකව වශයෙන් විවිධ පක්ෂ ඉදිරිපත් කරන මත සහ සමාජීයව තියෙන කතාබහ පිළිබඳව දැනගන්න සංජීව.
ආණ්ඩුව මෙහිදී ලොකු විවේචනයකට ලක් වෙනවා. හැබැයි ඒ පිළිබඳව ආණ්ඩුවටත් ප්‍රතිචාරයක් තියෙනවා. ඉක්මනින් ඒ සම්බන්ධ කතාව කියන්නම්. ඔබට මතකයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට මාස එකහමාරකට පමණ පෙර ආණ්ඩුව රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කළ පැහැදිලි කිරීම, අර ලෝක බැංකුව ලෝකයට යෝජනා කරන එක සිද්ධාන්තයක් වන චිත්ත බෙහෙත් සිද්ධාන්තය, නැතිනම් සමහර අමාරු තීන්දුව ජනප්‍රිය නොවන තීන්දුව ආර්ථිකය වෙනුවෙන් ගන්න සිද්ධ වෙනවායි කියන කතාව ඔහු මීට පෙරම පාර්ලිමේන්තුවට කියලා තිබුණේ. මේ කතාවේ දිගුවක් විදිහට තමයි මාසිකහමාරක අතීතයේ මතක සාමාන්‍ය මිනිසුන්ට මේ කතාව තේරෙන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් තව බදු සංශෝධන කීපයක් ඉදිරිපත් කරනු ලැබුවා. මේ බදු සංශෝධන අතර ප්‍රමුඛතම කාරණාව තමයි වැටපත් 15 දක්වා වැඩි කිරීම. මීට මාස 3කට පෙර ආතුව ආණ්ඩු ඉදිරිපත් කළ අයවැය තුල වැටපත් යෝජනා කරලා තිබුණේ බහන්ඳ සහ සේවා වෙනුවෙන් එක බහන්ඳ සඳහා 8% සේවාවන් සඳහා 10% විදිහට. නමුත් මෙවර අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව තමයි බහන්ඳ සහ සේවා යන දෙපාර්ශ්වයටම 15% කියලා. දැන් මේක තේරුම් ගන්න තියෙන අපට සරලම තැන තමයි මම වෙන්ද රුපියල් 100ක් අරගෙන කඩේ ගියා නම් මට දැන් රුපියල් 115ක් අරගෙන තමයි කඩේට යන්න සිද්ධ වෙන්නේ. මොකද වැටපත් නැත්නම් බහන්ඳ සහ සේවා බද්ද කියන්නේ තාම ඍජුව සෑම තැනකටම බලපාන බද්දක්. නමුත් අගමැතිතුමා එක පැහැදිලි කිරීමක් කරනවා, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලි බිල සඳහා මේක අදාළ නැහැ කියලා. අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා කියන්නේ ආණ්ඩුව විසින් තීරණය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක්. දැන් අපේ ගෙදර අත්‍යවශ්‍ය භාණ්ඩවල ස්වභාවය තීන්දුව කරන්නේ අපි. නමුත් ආණ්ඩුව විසින් නම් කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ඒකක 10ක් 15ක් විතර තියෙනවා. ඒ සඳහා මේ බලපාන්නේ නැහැ. අනික විදුලි බිලට බලපාන්නේත් නැහැ. ඒ කර අනිකුත් සියලුම බහන්ඳ සහ සේවාවන් වලට අපේ දෛනික ජීවිතයේ සෑම කටයුත්තකටම මේ රුපියල් 15 නැත්නම් 15 වැඩිවීම හැමතැනටම එක ලෙස අදාළ වෙනවා. ඊට අමතරව ප්‍රාග්ධන බද්දක් නියම කරන ලැබුවා. ප්‍රාග්ධන බද්ද අපිට සරලව තේරුම් ගන්න තියෙන මම්බගේ කීයටයි විස්තරනවා නම් ඒ නියමෙන් ලැබෙන මුදලෙන් කොටසක් ආණ්ඩුවට බද්දක් විදියට ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් මේ ප්‍රාග්ධන බද්ද අදාළ වන නොවන තැන් පිළිබඳ සාමාන්‍ය කිරීමක් මොනින ප්‍රකාශයක් කරලා නැහැ. ආණ්ඩුව මේ සම්බන්ධව කියන කතාව තමයි මේක අපේ වරදක් නිසා පනවන සිද්ධ වෙන බද්දක් නෙවෙයි. ඊට පහෝදා ත්‍රිකොටේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය හරින් ප්‍රනාන්දු මේ ගැන කියපු කතාව තමයි මේකම අපේ ආණ්ඩුව අනාගත නිසා ගහපු බද්දක් නෙවෙයි. මේකට අපි කියන්නේ රාජපක්ෂ බද්ද කියලා. මේක ගිය ආණ්ඩුව කරපු වැරදි නිසා ගහන්න වෙච්ච බද්දක් කියලා සබහු පැහැදිලි කළේ. මේකාබ ද්විපක්ෂී මේ ගැන පළ කළ මතය තමයි මේක අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමක් හා සමානයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ බදු කනවිල්ලට ප්‍රබලම විරෝධය පළ කරමින් ඉන්නේ. මේ ආණ්ඩුවෙන් සහන බලාපොරොත්තු වෙන්න එපා. මේ ආණ්ඩුවෙන් යහපාලනයක් අපේක්ෂා කරන්න එපා. එහෙම අපේක්ෂා කළොත් තමයි අපේ හිතරි දෙන්නේ. මේ නිසා ඉගෙන හිතන්න නැතුව අපි ජීවත් වෙමු කියලා ජවිපේ රටට යෝජනා කරමින් ඉන්නවා. මේක ආර්ථික විද්‍යාත්මකව බලන කෙනෙකුට තියෙන පැහැදිලි කිරීමක් කියන අදිරුක්ෂක තමයි අයවැය ඉදිරිපත් කළ ආණ්ඩුව මීට මාස 3කට පෙර ආතුව ආර්ථික විශේෂඥයෙකුට ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නට පුළුවන්. ආණ්ඩුවට මාස 3කටවත් ආර්ථිකයේ පුරෝපතනය කරගන්න විරෝධ අයවැය හදන්නේ කියලා. පසුගිය නොවැම්බර් මාසයේදී අයවැය යෝජනා කළ වැටපත් මාස 3කට පසුව නැවත වෙනස් කරන්න සිද්ධ වෙනවා නම් අයවැය යෝජනා රැසක් අයවැය යෝජනා ගණනාවක් මේ මාස 3 ඇතුළතදී වෙනස් වුණා. මේක ආණ්ඩුවේ කීර්තිය පිළිබඳව ප්‍රශ්නයක්. අද මේ UNPS ආර්ථිකමය හැකියාව අභියෝගයට ලක් වෙන තැනක් හිටත් අයවැය නැවත නැවත සංශෝධනය අපට හමුදා ගන්න පුළුවන්. ඒ ගැන විපක්ෂයේ ලොකු විරෝධයක් අපිට දකින්න ලැබෙනවා. වැටපත් වැඩි වුණාම අපේ හැමදේම වැඩි වෙනවා කියන එක සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙනවා. ඒක නිසා මේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය පිළිබඳව අනිවාර්යෙන්ම දේශපාලන ප්‍රශ්නයක් වෙන්නට තියෙනවා.
මං ඊළඟට අවධානය යොමු කරන්න කැමති සංජීව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තනතුර වෙනස් කරනු ලැබුවා. මහින්ද අමරවීර මහතාටයි මේ තනතුර අලුතෙන් භාර වුණේ. මේ සිදුවන දේශපාලනික වෙනස අපි කොහොමද විග්‍රහ කරගන්නේ? කොයි වගේ වෙනසක් වේවිද ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කටයුතු සම්බන්ධයෙන් සහ පවතින ආණ්ඩුව සමග ගෙන යන මේ හවුල් ආණ්ඩු ක්‍රියාදාමයට මේක කොයි වගේ ආකාරයෙන් බලපාවිද මේ දේශපාලන තීන්දුව?
සංධානයේ මහලේකම්වරයා ලෙස මහින්දමරවීර තෝරාපත් කර ගැනීම දෙලොක්ෂි ලොකු දේශපාලන සිද්ධියක්. දැන් සාමාන්‍යයෙන් මහලේකම් කම කියන්නේ පක්ෂයේ තියෙන ප්‍රධානම තනතුර. ඒකනේ පහ ඡන්දේ වෙලාවේ හදිස්සියෙම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සංධානයේ මහලේකම් කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් කම වෙනස් කළේ. කියන්නේ පක්ෂ නායකයාටවත් හසුරවන්න බැරි තැන් හසුරවන්න පුළුවන් මහලේකම්. ඒක සමහර පක්ෂ හදන නායකයෝ පක්ෂ නායකයා වෙන්නතු පක්ෂ මහලේකම් විදිහට තමන්ගේ තනතුර හදාගන්න. ඒ කියන්නේ පක්ෂයක මහලේකම් තමයි බලසම්පන්නම චරිත යම් යම් සීලු తీරන ගැනීමෙන්. එක්ක ජනපද නිදහස් සන්ධානයේ අලුත් මහලේකම් විදිහට මුඛ්‍ය වීර තෝරාපත් කර ගැනීම ගැන හෝඩුවාවක් තමුලිත් මුද්දේ. එකම එක අවස්ථාවක මම දැක්ක පත්‍රයක තියෙනවා සන්ධානයේ මහලේකම් තම මහින්දට කියලා පුංචි දේශපාලන හෝඩුවාව ආරංචියක් විතරක්. ඒ හැරෙන්න ලොකු පූර්ව ආරංචි මේ සම්බන්ධව තිබ්බේ නැහැ. අනික තමයි මහින්දමරවීර සන්ධානයේ ජේෂ්ඨත්වයේ අනුව ටිකක් මැද ඉන්න චරිතයක්. දැන් සමහර හිතුවා සුනිල් ප්‍රේමජයන්තටම දැන් ආපහු දෙන්න පුළුවන්, දැන් ඔහු ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමගින් කියලා. නමුත් ඔහුට ලැබුණේ නැහැ. එස්පීට මේ තනතුරු ලැබෙයි කියලා සමහරව බලාගෙන හිටියා. ඒ වගේම තවත් ප්‍රධාන චරිත ගණනාවක්. මේක අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිති තනතුරක්. ඒකවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨත්වයේ අනුව මහින්දමරවීර ඉන්නේ මේ මැද සන්ධායමක. ඔහු 2000 පාර්ලිමේන්තුවට එන්නේ 2001 ඊට පස්සේ 2004 තමයි කැබිනට් නවන අමාත්‍යතුරයක් ඔහුට ලැබෙන්නේ දුම්රිය මාර්ග සංවර්ධනය පිළිබඳව. ඊට පස්සේ 2010 මහචන්දෙන් පසුව තමයි ඔහු පළවෙනි කැබිනට් අමාත්‍යතුරයට පත්වන්නේ ආපදා කළමනාකරණ ඇමතිවරයා විදිහට. ඔහු අමුණු ප්‍රදේශ ප්‍රාන්ත සභාවේ සභාපතිවරයා විදිහට ටිකක් මෑත කාලීනව දේශපාලනය පටන් ගත්ත කෙනෙක්. කෙසේ වෙතත් ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහොම ප්‍රබල බල සම්පන්න චරිතයක්. හම්බන්තොට සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් කළ හැකි චරිතයක්. සඳහන් මහලේකම් දුරේ බාර්ගෙනීමෙන් පස්සේ මහින්දවර වීර කිව්වේ මම සියලු දෙනාට කරගෙන අලුත් සංධානයක් හදන්න සූදානම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සංධානයේ ඊළඟ වැක්වරණ ජයග්‍රහණ වෙනුවෙන් කියලා.
එවගේම පසුගිය සතියේදී තවත් සුවිශේෂී සිදුවීම් දෙකක් සිදු වුණා. එකක් තමයි උඩුවේ දමලෝක ස්වාමින් වහන්සේ වනජීවී ආඥාපනත උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත්තා. මේ සතියන්තයේදී උන්වහන්සේ අපමත නිදහස් කරනු ලැබුවා. එවගේම යෝෂිත රාජපක්ෂ මහතා නැවත වතාවක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා 24 වෙනිදා දක්වා. මේ සිදුවීම් දෙක සම්බන්ධවත් මේ වෙනකොට වාර්තා වන තොරතුරුත් ඒ සම්බන්ධව යම් කිසිවූ කතාවක් තියෙනවා නම් දේශපාලනික වශයෙන් හෝ සමාජීය වශයෙන් ඒ සම්බන්ධවත් තොරතුරු අපි මෙහිදී කෙටින් මතක් කරන්න කැමති සංජීව.
උඩුවේ හාමුදුරුවෝ අත්අඩංගුවටපත් වී ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වුණා. හේතුව ගලබරත්තේ ඥානසාර හාමුදුරුවන් ගෙදලා විශ්ව මහන්සේ කීප නාමක්ම පහුගිය කාලේ පුරා බන්ධනාගාරගත වීම පිළිබඳව සමාජයේ ලොකු විරෝධයක් තිබුණා. ඒක පක්ෂභේදයකින් තොරව එතකොට දරන මතයක් මේ විදිහට හාමුදුරුවෝ සිරගත කරන එක සාධාරණ නැහැ කියලා. ඒ සියලු ප්‍රබල විරෝධය තිබේදී තමයි උඩුවේ හාමුදුරුවන්ගත් පහුගිය පදාද අත්අඩංගුවටපත් වෙන්නේ. චෝදනාව තමයි වංචනික ලෙස නීති විරෝධී ලෙස අලිපැටේකු විහාරස්ථානයේ රඳවා තබා ගැනීම. ඒ කාරණාවට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හාමුදුරුවන්ව රිමාන්ඩ් කරනවා. රිමාන්ඩ් කළාට පස්සේ අප ඉල්ලන්නේ උන්වහන්සේගේ නීතිඥයන් විසින් විශේෂ කාරණාවක් අවධානය කරමින් අස්කිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජ උත්සවයේ ආදාහන කමිටුවේ ක්‍රියාකාරී සමාජිකයෙකුගේ දම්බලෝ කාමුදුරුව එනිසා උන්වහන්සේ රැපදෙන්න කියලා තමයි ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ. නිශාන්ත පීරිස් විනසුරුතුමා අප ලබා දෙන කොටත් කියලා තිබුණේ වරද සම්බන්ධව සලකා ගැනීමක් විදිහට වඩා මේ සංස්කෘතික සාධකය සැලකීමට තමයි අප ලබා දීලා තියෙන්නේ. උදේ හාමුදුරුව අප ලැබුණාට පස්සේ මාධ්‍යයට කිව්වේ මේ අලි මරණවා නම් අලි වදහිංසා කරනවා නම් ඒවට දඬුවම් තියෙන ඕන මාත්‍රේ වට එකතු වෙනවා. හැබැයි අලි පැටියෙක් පන්සල ගිහිය එක හිර යන වරදක්ද කියලා සයුම් මහන්සේ ප්‍රශ්න කරලා තිබුණේ. බලමු මේ සංවාදයෙන් මොනවගේ පැත්තකට යයිද කියලා. යෝෂිත රාජපක්ෂ ඇතුළු CSN අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් 4 දෙනා යළි එළමිණ 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල නියෝග කළා. මේ සතියේදී අධිකරණයේදී ලොකු විවාදයක් ඇති වුණා. නීතිවරුන් අතර නීතිවරුන් හා පොලිස් මුල අපරාධ කොට්ටාශය අතර මෙවර විත්තිය නීතිඥයන් විසින් ගොඩනගන ලද ප්‍රධානම තර්කය තමයි අධ්‍යක්ෂවරු ඔක්කොම අත්නගුට අරන්නේ දෙන්නෙක්ව මගහැරලා තියෙනවා. ඇයි ඒ අත්නගුට ගන්නෙ නැත්ති කියලා නීතිතුරු ප්‍රශ්න කළා. දැන් තමහර අධ්‍යක්ෂවරු පූර්ණකාලීනව වැටුප් ලබන පටන් ගත්ත දවස ඉඳලා වහ ඉවර වෙන දවස වෙනකම් මේ පහුගිය ජනාධිපතිවරණ වෙනකම් සිස්ටම් කී අධ්‍යක්ෂ මල්ලේ ඉඳලා තියෙනවා. එහෙම හිටපු සමහරුන් අත්නගුට ගන්නෙ නැහැ. හැබැයි මාස දෙකක් විතරක් හිටපු අධ්‍යක්ෂ මල්ල සමාජිකයන් පව අත්නගුට අරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට රොහන් වැලිවිට සිස්ටම් එක පටන් ගත්ත මුල් බාස් එකේ විතරයි සිස්ටම් එක ඉඳලා තියෙන්නේ. කොහොමත් අත්නගුට ගත්තා. නමුත් පූර්ණකාලීනව හිටපු සමහර අධ්‍යක්ෂවරුන් අත්නගුට නොගැනීම මෙහි පරිකක් ඉදිරිපත් කළා. නමුත් ඒ සියල්ල බැහැර කරලා අවසානයේ එළබෙන 24 වෙනිදා දක්වා මේ පිළිස ආරක්ෂිත බන්ධනාගාරගත නියෝගය අධිකරණය නිකුත් කළේ. කෙසේ වෙතත් අද කොළඹ මහාධිකරණයේදී යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනාගේ අපයිදුම් පත පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත් වීමට නියමිතයි. පසුගිය නඩු වාර දෙකේදී සිදුවුණු නෛතික කාරණා සැලකිල්ලට අපට යම් විශ්වාසයක් ලබන්නට පුළුවන්. අද බොහෝ විට යෝෂිත ඇතුළු පස් දෙනාට කොළඹ මහාධිකරණයෙන් අප ලැබෙන්නේ.
මං අවධානය යොමු කරන්න කැමති සංජීව අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ ඊයේ පැවැත්ුණා මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී මේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව සිදු වුණේ. ඒ සම්බන්ධවත් කොයි ආකාරයෙන්ද පවතුනේ, ඒ සංවේගාත්මක මොහොතට කොයි ආකාරයේ ජනතාවගේ සමීප වීමක්ද තිබුණ කියලා ඔබකින් දැනගන්නට?
මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඊයේ සන්ධ්‍යාවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිත වාස්කිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. දහස් සංඛ්‍යාත දෙවිස්ත දහවතුන්ගේ සහභාගීත්වය ඇතිව උන්වහන්සේගේ මහා මෙහෙවර නිමාවට පත්වන මොහොත සියලු දෙනාටම ඉතාම සංවේදී අවස්ථාවක් බවට පත්වුණා. අපේ මහානායක හාමුදුරුවෝ දීර්ඝ කාලීන පිවිතුරු ගාම්භීර පැවිදි ජීවිතයක් ගත කළ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ රටට ආගමට ජාතියට කළ මහා මෙහෙවර පොතක ලියා තැබිය යුතු මහා පුරාවෘත්තයක් කියලා තමයි අපට උන්වහන්සේට ගෞරවයක් දීපත් කරන්න හැකියාව තියෙන්නේ.
සංජීව, මා කතාව අවසන් කරන්නට තෝරාගත්තා මේ 17 වෙනිදා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන්නට නියමිත රැස්වීම පිළිබඳව කෙටි අවධානයක් යොමු කරන්නට. මේ වෙනකොට වාර්තා වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා යම් කිසි වූ ප්‍රකාශයකුත් කළා තියෙනවා කියලා. මේ සම්බන්ධව මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී වීම අනවශ්‍යයි, සහභාගී වන්නට එපාය කියලා යම් කිසි වූ නිල වශයෙන් ලිඛිතව දැනුම් දීමකුත් අද දවසේදී දුමින්ද දිසානායක මහතා විසින් සිදු කරන්නට නියමිත බවත් ප්‍රකාශ කළා තිබුණා. ඇත්තටම මේ ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව කොයි වගේ අරමුණු මූලික කරගෙනද පවත්වන්නට සූදානමක් තියෙන්නේ? මේ වෙනකොට කොයි වගේ ඒකරාශී වීමක්ද ඒ සම්බන්ධව තියෙන්නේ? මේ වගේ කරුණු පිළිබඳව අපි තොරතුරු දැනගන්න කැමති.
ඒකාබද්ධ විපක්ෂයේ නැත්නම් මෙතන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ බහුතරයක්නේ, පක්ෂ කිහිපයක්නේ, ඔවුන්ගේ මතය තමයි අපි මේ පළ කරන්නේ UNP විරෝධයක්. UNP විරෝධය වෙනුවෙන් එළියට පයින ගමනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි ගමනක් වෙන්නේ නැහැ කියන තර්කය තමයි ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකව ඉන්නේ. දැන් දුමින්ද දිසානායක අලුත් නිවේදනයක් හෝ ලියුමක් නිකුත් නොකළත් ඔවුන් පක්ෂයක් විදිහට තීන්දුවක් අරගෙන තියෙනවා. පක්ෂයේ නිල නොවන වෙනත් දේශපාලන රැස්වීම් වලට සහභාගී වී යුතු නැහැ. එතන ඒ විනය විරෝධී කටයුත්තක් විදිහට නම් කරලා තියෙන්නේ. ඒකට මේ 17 වෙනිදා රැස්වීමත් අන්න ඒ විනය විරෝධී කටයුත්තක් විදිහට තමයි විග්‍රහ කරගන්න වෙන්නේ. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ තර්කය අපි යන්නේ UNP එරෙහි රැස්වීමකට මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි රැස්වීමකට නෙවෙයි කියලා. අපි බලමු අද ගොවිස්ථානායක මහලේකම්වරයාගේ ලියුමක් ඒද ලැබෙන ලියුමට මොනවාගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා. හැබැයි ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඉන්න මේ මන්ත්‍රීවරු 50 දෙනාගේ සහභාගීත්වයේ
එතකොට දැන් මේ එක්සත් ජාතික පක්ෂයට විරෝධය පළ කරන්න ඒකාබද්ධ විපක්ෂයේ මේ ආකාරයෙන් විරෝධතා රැලියක් පවත්වනකොට එක්සත් ජාතික පක්ෂයේ සූදානමක් තියෙනව නේද ඊට කලින් විරෝධතාවක් පවත්වන්නේ? ඒ කියන්නේ මොනවද වර්තාවන්නේ?
මාර්තු 15 වෙනිදා ලොකු විරෝධතාවයකට සූදානම්. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියන්නේ මේක රටේ තරුණයන් සංවිධානය කරන විරෝධතාවයක්. අපි පක්ෂයක් විදිහට ඒකට සහය දෙනවායි කියලා ආණ්ඩුව රැකිය දසලක්ෂයක් නිර්මාණය කරමින් ලොකු ගමනක් යන හදන විශේෂයෙන් එක මිනුත් අපි අපේක්ෂා කරන්නේ එහෙම ගමනක්. මේවට අකුල් හෙලන කණ්ඩායමක් රට තුළ ඉන්නවා. ඒ අකුල් හෙලන කණ්ඩායම සඳහා විරෝධය පළ කරන්න රටේ තරුණය කොළඹට එනවා 15 වෙනිදා. ඇත්තටම කොළඹ ලොකු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සූදානම්. සාමාන්‍යයෙන් ආණ්ඩු කරන කණ්ඩායමකට විරෝධතාවයක් සංවිධානය කරන එක විපක්ෂයට වඩා ලේසි. ඒක නිසා බොහොම ලොකු විරෝධතාවයක්. ඒක අපිට කොළඹදී මෑත කාලීනව දැකපු දෙවන්තම විරෝධතා ව්‍යාපාරයක හැදරුව දකින්න හැකියාව ලැබෙවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.
හොඳයි, මේ සූදානම් වෙන විරෝධතා හරහා කොයි වගේ ජනමතයක් එළියට එවිද කියන කාරණේ පිළිබඳව අපි විමසිල්ලෙන් සිටිමු. බොහොම ස්තුතියි සංජීව ගෙවි ගිය සතියේදී ශ්‍රී ලංකාව විසින් උණුසුම් තත්ත්වෙත් අපිට සමීප කළාට. අපි එhmenනම් ලැබෙන සතියේ සඳුදා බොහෝ හමු වීමේ බලාපොරොත්තු වෙන් අදට සමු දෙනවා. බොහොම ස්තුතියි සංජීව, ආයුබෝවන්.
ආයුබෝවන් දෘක්ෂි, බොහොම ස්තුතියි. අපි ලබන සතියේ කතා කරමු.
SBS සිංහල වැඩසටහනට ඔබට ඕනෑම මොහොතක සවන් දිය හැකි. පොඩ්කාස්ට් ක්‍රමයට විශේෂාංගවලට වෙනම සවන් දීමට පිවිසෙන්න sbs.com.au/sinhalese web අඩවියට. ජංගම දුරකථනය හරහා සවන් දීමට SBS Radio app නොමිලේ භාගත කරගන්න.